පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධම්මපද පාළියේ පුප්ප වර්ගයේ සඳහන් වෙන උතුම් ගාථා රත්නයක්. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං අතිත්තං ඒව කාමේසු අන්තකෝ කුරු තේවසං. මේ ගාථා රත්නේ සරල තේරුම තමයි, මල් කඩලා මල් රැස් කරන්නෙක් වගේ පංචකාම ගුණයෙන් නොයෙක් පරිද්දෙන් පංචකාමයෙහිම ඇලුන සත්වයා වස්තුකාමයන්ගේ ක්ලේශකාමයන්ගේ සෑහීමක් නැතුවම දවසක මරණයට පත්වෙනවා කියන කාරණාව. මරු වසඟයට යනවා. වත්කම් කෙලෙස්කම් මේ දෙකෙන්ම සෑහීමකට පත්වෙන්නේ නැතුව. කොයි වගේද? මල් වත්තකට ගිහිල්ල මල් නෙල්ල මල් රැස් කරන්නේ සෑහීමකට පත් නොවන්නාසේ පංචකාමයේ සෑහීමකට පත්වෙන්නේ නෑ මේ සත්වයා. සෑහීමකට පත් නොවීම ඔවුන් මෙලොවින් සමුගන්නවා. මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ කවුරුන් නිසාද, මොනවාගේ කාරණාවක් නිසාද කියන කාරණාව කෙටියෙන් මතක් කළොත්, පින්නතුනි, තෞතිසා දිව්‍ය ලෝකේ ජීවත් වන මාලා භාරී කියන දිව්‍ය පුත්‍රයා දිව්‍යාංගනාවන් පිරිසක් එක්ක එක දවසක් මල් උයනට ගියා. දිව්‍යාංගනාවන්ගෙන් පිරිස මල් නෙලනවා. තව පිරිස ඒ මල් අරගෙන ගිහිල්ලා තමන්ගේ ස්වාමියාව සරසනවා. මල් උයනේ මෙහෙම තමයි මේ අය කටයුතු කර කර හිටියේ. මල් ගහක් උඩ මල් නෙල නෙලා ඉන්න දිව්‍යාංගනාවක් මල් නෙලමින් ඉන්න අතරතුරම ඒ දිව්‍යාත්ම භාවයෙන් චුත වුණා. චුත වෙලා මනුස්ස ලෝකේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක පවුලක උප්පත්තිය ලැබුවා. දහ මාසයක් මාතෘ ගර්භයේ ඉඳලා දහ මසකට ආසන්න කාලයක් මව් ගැබේ ඉඳලා මව් ගැබෙන් නික්මිලා දැරියක් හැටියට හැදිලා වැඩිලා පෝෂණය වෙලා වයස අවුරුදු 16ක් වාගේ කාලෙට එනකොට ඇගේ දෙමව්පියෝ ඇයි විවාහ කෙරෙව්වා. ඇ ලාබාල අවධියේ ඉඳලා බොහෝම ශ්‍රද්ධාවන්තයි. මනුලව එළිය දකිනකොට ඇයට ජාතිස්මරණ ඥානයක් ලැබුණා. ඒ ඥානයෙන් ඇය දැනගත්තා මම මෙහෙන්න කලින් හිටියේ කොහෙද, කවුරු ගාවද කියලා. මාලාභාරී දිව්‍ය පුත්‍රයාගේ බිරිඳක් ඇය එදා ඉඳලා කටයුතු කළේ ඒ දිව්‍ය පුත්‍රයා ගාවට යන්න. ඇගේ ඒකම ප්‍රාර්ථනාව නැවත වතාවක් මාලාභාරි ගාවට යන්න. තමන් ආවේ එතන ඉඳලා කියලා දැනගත්ත නිසා ආපහු එහාට යන්නම ඇය වැඩ කළා. පින්නතුනි, දිව්‍ය ලෝකෙන් දෙවිය චුත වෙනකොට දැන් චුත වෙන්න ආසන්නයි කියලා දැනගත්තොත් සමහර දෙවියෝ දැනගන්නේ නැහැ කියලාම සඳහන් කරනවා. මොකද නිමිති පහළ වෙනවා. නිමිති පහළ වුණත් දිව්‍යමය කාමයෙන් අන්ධ වෙච්ච අය ඒක දැනගන්නේ නැහැ. සිහියෙන් ප්‍රඥාවෙන් ඉන්න දෙවිවරු තමයි ඒක දැනගන්නේ. ඉතින් ඒ දැනගත්ත සමහර අය විලාප කියලා අඬනවා කියලා සඳහන් කරන්නේ. දෙව්ලොවින් යන්න බෑ කියලා. මේ වෙලාවට අනිත් දෙවිවරු තාම නිමිති පහළ වෙලා නැති අය මේ අඬන අය ළඟට ඇවිල්ලා කියනවා පින්වත මෙහෙන් චුත වෙලා ගිහිල්ලා සුගතියේ උපදින්න සුගතියේ ඉපදිලා එහි හොයාගන්න තියෙන හොඳම දේ හොයන්න හොඳම දේ හොයාගෙන ඒ මත පිහිටලා නැවත අපි ගාවට මෙන්න එහෙම අවවාදයක් කරනවා මොකද්ද මේ හොයාගන්න කියන හොඳම දේ මේ සුගතියට යන්න කියලා කියන්නේ මනුස්ස ලෝකෙට මනුස්ස ලෝකේ සුගතියේ තියෙන හොඳම දේ කියලා කිව්වේ තථාගතප්ප වේදිත ශ්‍රී සද්ධර්මය ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේම දේශනා කළ ධර්මය ඊළඟට සඳහන් කරනවා ධර්මානුකූලව ජීවිතේ හදාගෙන ධර්මයේ මත පිහිටලා නැවත අපි ගාවට මෙන්න කියලා. ඉතින් මේ දිව්‍යාංගනාව තමන් ආවේ කොහේ ඉඳලාද? තමන් ආවේ මොකටද කියන කාරණාව තේරුම් අරගත්තා. ඇයි දැනගත්තා? පින්නතුනි අපිට ඒක තේරෙන්නේ නැහෙනි. අපිට එහෙම ඥානයක් ලැබුන්නේ නැහෙනි. ඒ ඉඳ අපි ආවේ කොහේ ඉඳලාද කියලා දන්නෙත් නැහැ. ආයේ මොකටද කියලා දන්නෙත් නැහැ. හැබැයි ආපු කාරණාව දැනගන්න අපිටත් අවස්ථාව තිබුණා නම් මං හිතන්නේ අපි මෙහෙම ඉන්නේ හේකුත් නැහැ. සමහර අය නිරේන් ආවා. සමහර අය දෙව්ලොවින් ආවා. නිරේන් ආයේ කවදාවත් නිරේට එන්නේ නැහැ කියලා හිතාගෙන දෙව්ලොවින් ආවි ආපහු එයාට යන්න. නමුත් මැරිලා ඉපදුනාට පස්සේ අපි කාටවත් ඒක මතක නැහැ. නමුත් ජාති ස්මරණ ඥානයකින් ඒක දැනගත්ත දිව්‍යාංගනාව තමන්ගේ ස්වාමියා ගාවට යන්නම ලාබාලවදී ඉඳලා වැඩ කළා. ඒ මහා සංඝයාට බොහෝසේ දන් දුන්නා. පින්කම් කටයුතු වල නිරත වුණා. නොඑක් දානමාන ආදී පින්කම් කළා. නිරන්තරයෙන් සිල් ආරක්ෂා කරන්න කටයුතු කළා. ඒ කොයිතරම් ශ්‍රද්ධාවන්තද? ගමී ප්‍රදේශී දන් දෙන්න ලෑස්ති වෙන බොහෝ දෙනා දාන ආදී බඩු බාහිර ආදී ගෙනල්ලා ඇයටම දුන්නා. දුවේ මේ වගේනුත් දන් දෙන්න. දුවේ මේ වගේනුත් දන් දෙන්න. මේ ආදී වශයෙන් ඇය ලාබාල තරුණ අවදීම මහ පිංකම් කරන්න බොහෝම ප්‍රසිද්ධ වුණා. විවාහයෙන් පස්සේ ඇයට දරුවෝ 4 දෙනෙක් ලැබුණා. දරුවෝ 4 දෙනාම පිරිමි දරුවෝ. ඒ දරුවෝ 4 දෙනාම ලැබිලා දරුවනුත් හදා වඩාගෙන දරුවන්ගේ යුතුයකම් ටිකත් සම්පූර්ණ කරලා ඒ සියල්ල කරන ගමන් ඇයි තමන්ගේ පින්කම් කටයුතු කරන එක නම් අත්හැරියේ නෑ. නිතර නිතර විහාරයට ආව ගියා. භික්ෂු සංඝයාගේ සිව්පස අවශ්‍යතා හොයලා බැලුවා. හැම දෙයක්ම මනාව සම්පූර්ණ කළා. දරුවොත් ලොකුයි. ඇයටත් තරමක් වයසයි. ඇයි නිතරෝම දම්පැන් පූජා කරලා මගේ ස්වාමියා ළඟ නැවත ඉපදීම සඳහා නැත්තම් මේ කුසල කර්මයෙන් මගේ ස්වාමියාම මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක හැමෝටම ඇහෙන්න කරන ප්‍රාර්ථනාවක්. මනාව දානශාලා වාස් කළා. මනාව පිරිසිදු කළා. මනාව අසුන් පැනෙව්වා. භාජන පිළිවෙලට තියෙනවා. ඇය ඉන්නව නම් දානශාලාවේ කිසිම අඩුවක් නැහැ. ඊටාම පිරිසිදුයි සියල්ල සම්පූර්ණයි. අනේක දවසක් දම්පැන් පූජා කරලා සියල්ල ඉවර වෙලා අස්පස් කරලා ගෙදර ගිහිල්ලා ඉන්න ගමන් හදිසියෙම ඇය මරණයටපත් වුණා. පහුවදත් භික්ෂූන් වහන්සේලා දන් වළඳන්න වෙඩියා. නමුත් එදා දානශාලාව පිළිවෙලක් නැහැ. හැමෝම ඇහුව පති පූජිකාව නැද්ද? ඇයි සැමියාම ප්‍රාර්ථනා කරන නිසා ඇයට පතියා පුදන්නියේ පති පූජිකාව කියලා නමක් පට බැඳිලා තිබුණා. ඉතින් ඇහුව භික්ෂූන් වහන්සේලා අද පති පූජිකාව නැද්ද? අනේ ස්වාමීනි මොනවා කියනවද? ඊ හදිසියේ අසනීප වුණානේ. අසනීප වෙලා රාත්‍රියේම මරණයටපත් වුණා. පුතජන භික්‍ෂූන් වහසල ගැස්වලි කඳුළු වැටුණ කියල සඳහන් කරනවා. රහතන් වහන්සේලා ධර්ම සංවේගයට පත් වුණ. පිඳතුනි භික්‍ෂූන් වහන්සේලා මේ කාරණාව බුදුරජාණන් වහන්සේරත් මතක් කළා. මතක් කරලා ඇගේ ප්‍රාර්ථනාවත් බුදුරජාණන් වහන්සේට මතක් කළා. ස්වාමිනිය අයි නිතර නිතර පින්කං කර කර මෙහෙම ප්‍රාර්ථනා කළා කියලා. ස්වාමීනයේ ප්‍රාර්ථනාවල් වලට අනුව ඇයි හැම දෙයක්ම බුදුන්පත් කරගත්තද? භාගිතුන් වහන්සේ දේශනා කළ වූ මහණෙනි, ඇයි තමන්ගේ ස්වාමියා ළඟම ඉපදුනා කියලා. නමුත් භික්ෂුන් වහන්සේ සඳහන් කළා, නෑ ස්වාමීනි, එහෙම බවක් දැක්කේ නෑනේ අපි. භාගිතුන් වහන්සේ මතක් කළා, මහණෙනි, ඇයි ස්වාමියා ප්‍රාර්ථනා කර කර හැම පින්කමක්ම කළා. ඇයි ප්‍රාර්ථනා කළේ ඇගේ දැන් ස්වාමි පුරුෂයා නෙමේ, ඇගේ පෙර ස්වාමි පුරුෂයා. කවුද ස්වාමිනියේ පෙර ස්වාමියා? මහණෙනි, ඇය තෞතිසාවේ මාලාබාරි දිව්‍ය පුත්‍රයාගේ පරිවාර දිව්‍යාංගනාවක්. ඇය එහෙන් චුත වෙලා තමයි මනුලොවට ආවේ. නමුත් ඇයට ජාතිස්මරණ ඥානයක් ලැබුණා. ඇයි කොහින්දලද ආවේ කියන කාරණාව දැනගන්න, ඒ කාරණාව දැනගෙන ඇය එතන ඉඳලා මාලාබාරි දිව්‍ය පුත්‍රයාවම තමා ප්‍රාර්ථනා කළේ. දැන් ඇය මෙහෙන් මරණයට පත් වෙලා මාලාබාරි දිව්‍ය පුත්‍රයාගාව ඉපදුනා. මාලාබාරි දිව්‍ය පුත්‍රයාගාවට මහණෙනි ඇය යනකොට ඇය යම් වෙලාවක යම් තැනක ඉඳලා චුත වුණාද, මාලාබාරි දිව්‍ය පුත්‍රයා තාමත් එතනමයි. පිනතුනි, ඇය දෙව්ලොව ඉපදුනාට පස්සේ අර මල් උයනේමයි උපදින්නේ. ඉතින් ඇය මනුලොවට ඇවිල්ලා මනුලෝකේ දරු හතර දෙනෙක්ගේ අම්මා කෙනෙක් වෙලා මෙහෙන් මරණයට පත් වෙලා ආපහු ගිහිල්ලා තෞතිසාවි උපදිනකොට තමන්ගේ යහළු දිව්‍යාංගනාව තාමත් ස්වාමියාට මල් පලඳිනවා. තාමත් සමහරු මල් ගස්වල, සමහරු තාමත් මල් නෙලනවා, සමහරු තාම පලන් දෙනවා. දිව්‍යාංගනාව දැක්කහම මාලාබාරි දිව්‍ය පුත්‍රයා අහනවා, මේ සෑහෙන වෙලාවක් ඔබ දැක්කේ නෑනේ දෙව්දුවනිය, කොහෙද ගියේ කියලා. ඇයි කියනවා, ස්වාමීනි, මල් නෙල නෙලා ඉන්න අතරේ මං චුත වුණා. චුත වෙලා ගිහිල්ලා මනුස්ස ලෝකෙ ඉපදුනා. මනුස්ස ලෝකෙ ජීවත් වෙලා මං එහි බොහෝම පිං කළා. මං කල්පනා කළා, මං කොහේ ඉඳලා දාවි, මට ජාති ස්මරණ ඥානයක් ලැබුණා. මං දැනගත්තා මං ඔබ වහන්සේ ළඟ ඉඳලා ගියපු බව. මං එතන ඉඳලා හැම පිංකමක්ම ප්‍රාර්ථනා කර කර ප්‍රාර්ථනා කළේ ඔබ වහන්සේ ළඟට එන්න. මගේ පැතුමට අනුව මං ඔබ වහන්සේ ළඟටම ආවා. දිව්‍ය පුත්‍රයා අහනවා, මනුස්ස ලෝකේ ගොඩක් ආයුෂ දිගයිද කියලා. ඒ සඳහන් කරනවා, ස්වාමීනි, මොනවා කියනවද? ඉතාම ස්වල්ප කෙටි ආයුෂයක් මනුස්ස ලෝකෙ තියෙන්නේ. දිව්‍ය පුත්‍රයා අහනවා, එහෙනම් මනුස්ස ලෝකයේ අය හුඟක් ඉක්මන් කරලා වෙහෙස මහන්සි වෙලා ලහි ලහි ශ්‍රද්ධාවෙන් සිල් රැකගෙන පින් කරනවා ඇති නේද කියලා. ස්වාමීනි, මොනවා කියනවද? ඒ මිනිසුන්ට එහෙම ගානක්වත් නැහැ. මැරෙනවා කියලා කල්පනාවක්වත් නැහැ. ඒ මිනිසුන්ගේ අදහස නිකන් තමන්ට අසංකේයයට ආයුෂ තියෙනවා වගේ. ඒ හින්දා කිසි කෙනෙක් පුණ්‍යවන්ත කටයුතු වල යෙදෙනවට වඩා හුඟක් අය පංචකාමයෙන් අන්ධ වෙලා ඉන්නවා. පින් කරනවා කියලා කීවත් එක දිගට පින් කරන අය හුඟ අඩුයි. එක දිගට සිල් රකින්න අය හුඟ අඩුයි. ගුණ පුරන්නන් හුඟක් හීනයි. නිවන් දකින්න බලාපොරොත්තු ඇති අය හුඟ අඩුයි. පංචකාමයෙන් සතුටු වෙන අය වැඩි. මේ ආදි වශයෙන් මනුස්ස ලෝකේ ස්වභාවය දිව්‍ය පුත්‍රයාට මතක් කළා. අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අපි මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නේ විශේෂයෙන් දේශනා කොට වදාළා. මනුස්ස ලෝකේ තියෙන ජීවිතේ ඉතා දිගු ජීවිතයක් නෙමෙයි. ඒක ඉතාම කෙටි එකක්. ආන් ඒක නිසාම මායයා, වස්තුකාම, ක්ලේශකාම මේ වත්කම් කෙලස්කම් වලින් සෑහීමකට පත් නොවිච්ච වත්කම් කෙලස්කම් අතර මං වෙච්ච කුසල් දහම් ගැන සිතුවිල්ලක් නැති, හම්බ කිරීමේ ඉවරයක් නැති, කාමයෙන් අන්ධ වෙච්ච මිනිස්සු බලාපොරොත්තු මුදුන්පත් කරගන්න කලින්, සෑහීමකට පත් වෙන්න කලින් ඔවුන් නැවතත් මායя ඩැහැගන්නවා කියන කාරණාව සඳහන් කරමි. අර මාතෘකා කරගත් ගාථා රත්නේ දේශනා කළා. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං අතිත්තං ඒව කාමේසු අන්තකෝ කුරුතේ වසං. සඳහන් කළේ මල් නෙලා රැස් කරන්නෙකු යම්සේද පංචකාම ගුණයන් සොයන යම් කෙනෙක් වෙද්ද පංචකාම පුෂ්පයන්ගෙන් සෑහිමකට පත් නොවෙන අය ඒ පංචකාම ගුණයෙහිම ඇලිල ගැලිල වාසය කරනවා. සෑහීමකට පත්වීමක් නෑ ඔවුන් ළඟ. පිනතරි පංචකාමයේ කවදාවත් සෑහීමක් නෑනි, ඇතිවීමක් නෑ කවදාවත්. කහවනු වැස්සක් වැස්ස මට ඇති කියලා කියපු කෙනෙක් නෑ. සෑහීමක් නෑ. උදාහරණයක් දැක්වුවා මල් නෙලා රැස් කරන්නේ කුමේ. ඇයි එහෙම සඳහන් කළේ? මල්වතු, විශාල වශයෙන් මල්වතු. ඒ මල්වතු අක්කර ගණන් ලොකුයි. මනාව මල්ගස් වවල තියෙනවා. මනාව වවල, මනාව සකසලා තියෙන නිසා මල් හැදෙන කාලෙට ඒ ගස්වල මුල ඉඳලා අග දක්වාම මල්. පාට පාට මල්. ඉතින් කෙනෙක් මල් නෙලා ගැනීමේ චේතනාවෙන් මේ මල්වත්තට ගියහම ඔහුට හිතාගන්න බැරුව යනවා මොන විදිහේ මල් කඩමුද කියලා. ඇයි අතරමං වෙනවා? හැම ගහකම මල්, හැම මලක්ම ලස්සනයි. විවිධ විවිධ ලස්සන තියෙන්නේ. සුදු පාට මල් වලට වඩා රතු පාට මල් වල අමුතු ලස්සනක් පේනවා. රතු පාට මල් ගස් ගාවට ගිහිල්ලා බැලුවහම කහ පාට මල් වල ඊට වඩා අපූරු ලක්ෂණයක් පේනවා. කහ පාට මල් ගස් ගාවට ගිහිල්ලා බලහම නිල් පාට මලේ අමුතුම එළියක් තියෙනවා. නිල් පාට මල් ගස් ගාවට ගිහිල්ලා බලහම රෝස පාට මල්වල මහා අමුතුම ඡාම්බව, අමුතුම සුන්දරත්වයක් ඒ මල්වල තියෙනවා. මෙන්න මේ වාගේ මලින් මලට බලහම ඒ ඒ මල්වල තියෙන්නේ මහා අපූරු සුන්දරත්වයන්. ආන් ඒක නිසා අර මල් නෙලන පුජ්‍යලයට හිතාගන්න බෑ මොන මල් නෙලන්නද කියලා. ඔහු හැම තැනම ඇවිද ඇවිද ලස්සන බලනවා. ලස්සනම දෙයක් නෙලා ගන්න හදන්නේ. නමුත් සෑහෙන්න බෑ මේකට වඩා අනික ලස්සනයි, ඒකට වඩා අනික් පඳුර ලස්සනයි. ඉතින් මෙහු මල්ගස් වටේම බල 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 ඇවිදිනවා. මොකෙන්ද නෙලන්නේ? මොකද්ද හොඳ? පින්නතුනි, සෑහීමකට පත් වෙන්න බෑ. මේක හොඳයි මේකෙන් නෙලමු කියලා සෑහෙන්නේ නෑ. උගදි මල්වත් විතරක් නෙමෙයි හැම තැනම වෙන දෙයක්. ඒ ගැන වෙනම සඳහන් කරනවා ඊළඟට. හැබැයි මල් නෙලන්නට අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඒ මොකද්ද? මල් වල ලස්සන බල බල සෑහීමකට පත් නොවි වත්ත පුරාම ඇවිද ඇවිද ඉන්නකොට ඔහුට නොදැනි හිරු මුදුන් වෙනවා. හිරු මුදුන් වුණාට පස්සේ ගස්වල පිපෙන තියෙන ස්වාභාවික මල් කෙමෙන් කෙමෙන් පරවෙන්න පටන් ගන්නවා. පරවිච්ච මල් කඩලා මාල හදාගෙන අරංගියාට තේරුමක් නැහැ. ඔහුට කාලය මතක් වෙනකොට ඔහු නොදැනීම කාලයේ ගෙවිලා ඉවරයි. ඔහුට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දුක් වෙන්න විතරයි. පින්නතුනි, මනුස්ස ලෝකෙත් එහෙමයි. මෙතන මාලාකාරය කියලා කියන්නේ එතෙන්ට අපි ආදේශ කරගත්තොත් අපිත් මාලාකාරයෝ වගේ අපි ඉපදිච්ච මේ ලෝකය මල් උයන වගේ ඇහැ පිනවන, කන පිනවන, දිව පිනවන, කය පිනවන, නහය පිනවන, පංච ඉන්ද්‍රියන් පිනවන, පංච කාම කියන ගස්වල මල් පිපිලා මේ ලෝකෙ හැම තැනම යමක් තිබ්බොත් එක්කෝ ඇහැ පිනවන්ඩ, නැත්තං කය පිනවන්ඩ, නැත්තං කන පිනවන්ඩ, දිව පිනවන්ඩ, නහය පිනවන්ඩ බලන්න නැද්ද කියලා. මේ පස් දෙනාව පිනවන්ඩ විවිධ දේවල් තියෙනවා. මේ පස් දෙනාව පිනවන්ඩ නොයෙක් දේවල් එක එක හැඩයෙන්, එක එක විදිහෙන්, එක එක සුවඳින්, එක එක රසයෙන්, නානා ප්‍රකාර ස්වරයෙන් මේ පස් දෙනා පිනවන්ඩ කොච්චර දේවල් මේ ලෝකෙ තියෙනවද කල්පනා කරන්න. ඔබේ ජීවිතය ගැන උදේ ඉඳලා රෑ වෙනකන් උත්සාහ කරන්නේ ආන් ඒ දේවල් වලට අනුව මේ පස් දෙනාගෙන් කුමක් හෝ පිනවන්න නෙමේද? විටිං විට විටිං විට පස් දෙනාම පිනවනවා. එළිවෙච්චි තැන ඉඳලා රැයින් රෑවෙනකම්ම නිදිපදුරට වැටෙනකම්ම මේ අය සනසන එක නෙමේද කාර්යය? ඇති වුණාද? සෑහීමකට පත් වුණාද? සතුටුද? නෑ පින්නතුනි. හැබැයි සනස සනස සතුටු කර කර මෙහෙම යනකොට අපිටත් වෙන්නේ මාලාකාරයට වෙච්ච දීම තමා. මොකද්ද? මල්වත්තේ දවල් වෙනකම් ඔහු දන්නේ නෑ. අපේ වයස යනකම් අපිට තේරෙන්නේ කරගත යුතු දේවල් තව හුඟක්. කරගත්ත දේවල් බොහොම ටිකක්. ඒවත් තව ඉවර නෑ. ගෙවල් තියෙන්නේ බාගෙට හදල. ඉදිරිපිට ඉවරයි පිටු පස ඉවරනේ. වාහන තාම ගෙවන්ඩයි තියෙන්නේ. ඇදපුටු සෝපාපවා සමහරලාට ණයටයි ගෙනත් තියෙන්නේ. සමහර අය තාම මංගල උත්සව ආදී අරගත්ත ණයත් ගෙවනවා. සමහර අය ඇඳුම් අරන් තින්නෙත් ණයට. මේ විදිහට කල්පනා කර කර ගිහින් බලන්නකො. සෑහීමකට පත් වෙලා නිමාවක් දැකලා සැනසීමක් ලැබෙන්න දෙයක් ලැබෙන දෙයක් තියෙනවද කියලා. එහෙම දෙයක්ුත් නැහැ. වස්තුකාමී ඇතිවීමකුත් නැහැ. ක්ලේශකාමී ඇතිවීමකුත් නැහැ. වත්කම් කෙලස්කම් දෙකට යට වෙලා තෘප්තිය නැතු සෑහීමක් නැතු ඇති කියල ස්වභාවයක් නැතු ඔවුන් හැමදාම ඇතිවෙයි 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 කියල එකතු කරන. මේ ටික කරහම ඇතිවෙයි. මේ ටික කරහම ඇතිවෙයි. මේ ප්‍රමාණය කරහම ඇතිවෙයි. ඇතිවෙච්ච දවසක් ඇතිවෙච්ච කෙනෙක් ඉන්නවද එහෙම කෙනෙක්? එහෙම දවසක් නෑ. එහෙම කෙනෙක් නෑ. හැරමිටියෙන් යන කෙනත් එකතු කරන්න තියෙනවා නම් තව එකතු කරනවා. පොදි බඳින්න තියෙනවා නම් පොදි බඳිනවා. ජීවිතේ ඉවරයි. නමුත් සිහිය ප්‍රඥාව නෑ. යන්නේ හැරමිටියෙන්. පඩිය නැගින්නේ අල්ලගෙන. ඉඳගන්නේ කෙඳිරි ගාගෙන. බෙහෙත් පෙති සමහරලාට තේ අතලිය දවසකට ගිල දාන්නේ. නමුත් දැන් මං ඉවරයි කියලා කල්පනාවක් නැහැ. තව කාටද මේවා එකතු කරන්න කියලා කල්පනාවක් නැහැ. එකතු කරගත්ත දෙයින් පින්කමක් කරගන්න අදහසක් නැහැ. පින්කම් කරන්න තේරෙන්නේ. තේරෙන්න දැනගන්න ස්වභාවය අවබෝධ කරන්න බණ අහන්නේ. අහන්න කැමතිත් නැහැ. කෝටි ප්‍රකෝටි ගණන් සමහර අය රැස් කරගෙන දිය රකුසු අරක් ගත්ත විල් වගේ. තවත් මති. තවත් ආයතාක්‍රම පාවිච්චි කර කර හම්බ කරනවා. තව ටිකකින් මැරුණොත් අවීචි මහ නිරේ උපදිනවා කියලා කීවත් තව ටිකකින් මැරුණාම සතර අපාය කොහේ හරි උපදිනවා කියලා කීවත් ඒකවත් හිතන්ඩ ඉඩ දීලා නැහැ. කාමය පංචකාමය හිත වහගෙන බණක් දහමක් අහලා යථාර්ථයේ දැකලා සිත් සතන් පිරිසිදු කරගෙන මග වියදම් හම්බ කරගන්න සූදානමක් නැහැ. පෙර කරන ලද කුසල කර්මයක් පෙර ජීවිතෙන් මැරෙනකොට අවසාන මොහොතේ හේතු වෙලා ඉස්මතු වුණ නිසා අපායට යන්න හිටපු අපි අපායට නොයා මේ ජීවිතය ලබා ගත්තා. ඒ පෙර කුසල කර්මයට අනුවම තමයි අපි සම්මාදිට්ඨික වුණේ. ඒ පෙර කුසල කර්මයට අනුවම තමයි අපි මේ හැම දෙයක්ම ලබලා තියෙන්නේ. පෙර පින උඩ මේ ජීවත් වෙන්නේ. හැබැයි පින් වලට වඩා පෙර පව් අපි ගාව ඕන තරම් තියෙනවා. ලැබිලා තියෙන අවස්ථාව කොච්චර වටිනවද? ඒකෙන් වහ වහ ප්‍රයෝජන අරගන්න අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. මේ කාම සම්පත් වලින් සෑහීමක් නැහැනේ පින්නතුනි කවදාවත්. සඳහන් කළානි අතිත්තං ඒව කාමේසු සඳහන් කළා කාමයන් කවදාවත් සත්‍යයා සෑහීමකට පත් කරන්නේ නැහැ. ව්‍යාසත්ත සඳහන් කළා තදින් ඇලුණු මිනිසාගේ හිත. පංචකාමයේ තදින් ඇලිච්ච මිනිසාගේ හිත ඒ පංචකාමයෙන් ගලවන්න හරි අමාරුයි. ආන් ඒ නිසා සඳහන් කළා සෑහීමක් නැති ආන් ඒ ඇලීම නිසා කොයිතරම් ගැටුම් වැටුම් හැලහැප්පීම් අපි අපේ ජීවිතය ඇතුළේ තියෙනවද? කාමේ නිසා ඔබ හිතලා බලන්න, මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ දේවල් නිසා අපි කොයි තරම් මේ සමාජය තුළ කරදරකම් කටළුවලට භාජනය වෙලාද කියලා. රූපයට ඇලිලා, තමන්ගේ රූපයට ඇලිලා, ඒ රූපය වෙනුවෙන් කාලේ නාස්ති කරන අය කොච්චරද හිතලා බලන්න. කෙස් වැටිය වෙනුවෙන් ගත කරන කාලේ, ඇහි බැම වෙනුවෙන් ගත කරන කාලේ, රැවුල වෙනුවෙන් කැප කරන ගත කරන කාලේ, මූණේ තෙල් ඉවත් කරන්න කියලා ගත කරන කාලේ, පොල් ගෙඩියක් විතර ඇති ඔළු ගෙඩියේ එක පැත්තක තියෙන මුහුණ වෙනුවෙන් වටිනා ජීවිතයක පැය කීයක් දවසකට අහක යනවද? ඊළඟට කොණ්ඩ වෙනුවෙන් කොච්චර කාලයක් අහක යනවද? ඇඳුම පැළඳුම වෙනුවෙන් කොච්චර කාලයක් කැප වෙනවද? රුව ලස්සන ළඟ, නිය පොත්ත ළඟ හිතල බලන්න කාලේ නාස්ති වෙන තරම් දවසක. නමුත් සෑහීමක් තියෙනවද? කාලේ නාස්ති වෙනවා කියලා තේරෙනවද? වයස යනවා කියලා තේරෙනවද? මාරයා ලං වෙනවා කියලා වැටහෙනවද? උදේ ගෙදරින් එළියට බැහැලා ගියපු කෙනා යනකොට වඩා මරුට ලං වෙලයි ගෙදර එන්නේ. ගියපු කෙනාට වඩා වෙනස් කෙනෙක් ගෙදර එන්නේ. නමුත් සිහිය ප්‍රඥාව නැති නිසා තේරෙනවා අඩුයි, වැටහෙනවා අඩුයි. ආන් ඒක නිසා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ, මේ මොහොතක් මොහොතක් පාසා ගෙවි 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 යන්නේ මේ ලෝකේ මට ජීවත් වෙන්න තියෙන අවස්ථාවයි කියලා. මට ජීවත් වෙන්න තියෙන අවස්ථාවයි මේ ගෙවිලා යන්නේ. රං රිදී මුතු මැණික් මේ දේවල් වෙනුවෙන් නාස්ති වෙන කාලේ, මේ දේවල් හොයන්ඩ හම්බෙච්ච දේවල් රකින්ඩ ගත කරන කාලේ, කරන කැපකිරීම, රෑ දවල් දෙකීම, මේ ගෙවිලා යන්නේ මොකද්ද? ජීවත් වෙන්න තියෙන කාලේ. මට ජීවත් වීමේ කාලය අහිමි වෙනවත් එක්කම අනික් මේ සියලුම දේවල් මට අහිමි වෙනවනේ. එතකොට බොහොම වේගෙන් ජීවිතේ මට අහිමි වෙනකොට ඒ ජීවිතය තුළ රඳව ගන්න බොහෝ දේවල් හොයන්ඩ ජීවත් වෙන්න තියෙන කාලය අහිමි කරගෙන දඟලන අපි කොයි තරම් අඥානද? පින්නතුනි, සෑහීමක් නැති කාමයේ, ඇතිවීමක් නැති කාමයේ, මේ කාමයේ වෙනුවෙන් මිනිස්සු කොයි තරම් ගැටෙනවද හිතල බලන්න. නඩු කියන අය ඉඩකඩම් වලට නඩු කියනවා, යාන වාහන වලට නඩු කියනවා, තවත් නොයෙක් දේවල් වලට නඩු කියනවා. වැරදි ජීවනෝපායන් නිසා ඒවට නඩු කියනවා. සමහර අය කාලයක් බොහොම සෙනෙහසින් ඉඳලා එක් කරගෙන ආපු අය ජීවිතෙන් අයින් කරන්න නඩු කියනවා. සමහර අය අයින් වෙච්ච අය ආපහු ළඟට ගන්න නඩු කියනවා. ඉඩකඩම් වෙනුවෙන්, වතුපිටි වෙනුවෙන්, දේපළ වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන් නඩු කියන අය කොච්චර ඉන්නවද? අම්මා එක්ක නඩු කියන මිනිස්සු කොච්චර ඉන්නවද? ජීවිතය දුන්න අම්මා එක්ක නඩු කියනවා. මොකටද? පංචකාමයේ හින්දා, තෘෂ්ණාව නිසා. නමුත් මට ජීවිතය දුන්නේ මෑයි කියලා කල්පනාවක් නැහැ. බාන කාමයේ හැටි කොහොමද කියලා, කාමයේ කොච්චර භයානකද කියලා, මොන තරම් මාව රවට්ටලාද කියලා. මේ ලෝකේ හම්බවෙච්ච ප්‍රධාන සත්පුරුෂයන්ගෙන් කෙනෙක් අම්මා. භාගිතුන් වහන්සේ මුණගැහිලා බණ දහම් මහලා පින්කම් කරලා ජීවිතේ නිවැරදි කරන්න මේ ලෝකේ උපත දුන්නේ අම්මා. එහු අම්මත් එක නඩු කියනවා. එහු අම්මත් එක රණ්ඩු කරනවා. එහු අම්මත් එක ගහ ගන්නවා. එවන් වූ අම්මා මරලා දානවා පංචකාමයේ නිසා, බිරිඳක් නිසා, ඉඩමක් නිසා අම්මගේ ජීවිතය විනාශ කරනවා. කී කාලයකටද? ඒ ඉඩම භුක්ති විඳින්න වෙන්නේ එක දවසයි වෙන්නේ. අපිට මරණය එන්න පුළුවන්. එතකොට අම්මත් එක්ක නඩු කියලා ගත්ත ඉඩම තියෙනවා. නමුත් ඉඩකඩම් වෙනුවෙන් අම්මට ගහපු බැනපු මම අවීචී ඉපදිලා දුක් විඳිනවා. ඉඩම මහ පොළොව උඩ තියෙනවා. වෙනත් කවුද ඉඩම වැඩ කරනවා? වෙනත් කවුද ආදායම් ගන්නවා? වෙනත් කවුද සතුටු වෙනවා? ඒ ඉඩම වෙනුවෙන් ගහමරාගත්ත තව කෙනෙක් මම. අද මම නිරේක වැටිලා දුක් විඳින ඉඩම වෙනුවෙන්, ඉඩමක් නිසා. ඉතල බාන්න. ආන් ඒක නිසා සඳහන් කළා, රජවරු රජවරුත් එක්ක යුද්ධ කරනවා, සිටුවරු සිටුවරුත් එක්ක යුද්ධ කරනවා, දරුවෝ දෙමව්පියොත් එක්ක රණ්ඩු කරනවා, දෙමව්පියෝ දරුවොත් එක්ක රණ්ඩු කරනවා, සහෝදරයෝ සහෝදරියොත් එක්ක රණ්ඩු කරනවා, සහෝදරියෝ සහෝදරියොත් එක්ක නඩු කියනවා. එකම කුසින් ඉපදිච්චාය පංචකාමයේ නිසා සීසීක දෙවිසිරිලා, ගුණයක් නැහැ, සීලයක් නැහැ, ආදරයක් කරුණාවක් නැහැ, කෘතගුණවේදී බවක් නැහැ, මහ පොළොව බෙදාගන්න ගිහිල්ලා එකම අම්මගේ කුසෙන් මෙලියේ මෙලවේලිය දැකපු සහෝදර සහෝදරියෝ කී දෙනෙක් නම් මග හම්බුනාට මූණ දිහාවත් බලන්නේ නැද්ද? එහෙම අය කොච්චර ඉන්නවද? ඒ විතරක්ද? පාරෙන් හම්බුනත් අම්මා දිහා බලන්නේ නැති අය, පාරේ හම්බුනත් කතා නොකරන අය. ඔබ හිතන්න, අම්මා මග හම්බ වෙලා මූණ දිහාවත් නොබල බිම් බලාගෙන යනකොට අම්මට ඇතිවෙන හැඟීම්, අම්මට මතකයි මොහු කුසේ හිටපු හැටි, මොහු උපදිනකොට අම්මට දැනුණ වේදනාව, මොහුට කිරි දීපු හැටි, මොහු නලවපු හැටි, ලෙඩ වෙච්චහම උස්සගෙන බේත් හොයන්න ගියපු හැටි, ලොකු මහත් කරපු හැටි, උගන්නපු හැටි. අද ඉඩම් කෑල්ලක් නිසා මූණ බලන්නේ, බිරිඳ නිසා මූණ බලන්නේ. නමුත් මේ ඔක්කොම මොනවා නිසාද? පින්නතුනි මේ ඔක්කොම කාමේ නිසා. ඉතින් මේ සෑහීමක් නැති කාමය, ඇතිවීමක් නැති කාමය, මේක හරියට ගිනි හුලක් වගේ සඳහන් කළේ, ගිනි හුලක් වගේ. ඇයි එහෙම කිව්වේ? ගිනි හුල දැවිලා ඉවර වෙනකොට අත්හැරියේ නැත්නම් ඒත් අත පිච්චෙනවා. යටි සුළඟට ඇල්ලුවේ නැත්නම් ඒත් අත පිච්චෙනවා. කාමයත් එහෙමයි. මේ ලෝකේ ජීවත් වෙනකන්, කවදා හරි නිවන් අවබෝධ කරනකන් අපිට මේ පංචකාමයත් එක්ක ජීවත් වෙන්න වෙනවා. හැබැයි ඒක පරිහරණය කරන හැටි, ඒකත් එක්ක ජීවත් වෙන හැටි, මනාව අවබෝධ කරගන්න ඕනේ, තේරුම් අරගන්න ඕනේ. කොහොමද මේක පරිහරණය කළ යුත්තේ? කොහොමද මේකත් එක්ක ජීවත් විය යුත්තේ? කොයි ප්‍රමාණයෙන්ද යොදා ගත යුත්තේ? සිහිය ප්‍රඥාව කොහොමද තිබිය යුත්තේ? අන්තගාමී නොවිය යුතුයි. මොකදර ගිනි හුල අතේ තියාගන්න ඕනේ තමන්ට හානියක් නොවෙන තාක්කල්. පංචකාමයෙන් පෝසත් විය යුත්තේ තමන්ට හානියක් ලොකුවට කරගන්න නැතුව. පුළුවන් තරම් හානිය අවම කරගෙන සංසාරයෙන් එතර වෙන තැනට යනකම් මේ පංචකාමයෙන් ප්‍රයෝජන ගන්න සිද්ධ වෙනවා. ඒ කාම ලෝකේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් පින්නතුනි, අපි හැමෝම මනාව තීරණය කළ යුතුයි. මේ ලෝකෙට ආවේයි, මේ ලෝකෙට ආවේ ආපු තැනකට ආයන්ට. එහෙම එන්නේ දෙව්ලොවින් එන අය. නිරයෙන් එන්නේ අය කවදාවත් නොවෙන්නේ. කොසල් මහරජුරුව දවසක් නිදාගෙන ඉන්නකොට සද්දයක් ඇහෙනවා, දූසනසෝ කියලා. කොහෙන්ද මේ හඬ ඇහෙන්නේ? මේ හඬ ඇහෙන්නේ නිරයෙන්. මෙතන සමහර අය කියනවා මනුස්ස ලෝකෙට යන්න ලැබුණොත් නිරයෙන් මිදිලා ආයෙ කවදාවත් නිරේ පැත්ත පලාත එන්නේ නැහැ. සමහර අය කියනවා දෙව්ලොවින් ආවහම නැවත පින්කම් කරගෙන දෙව්ලොවට මේන්න කියලා. නිරයෙන් ආපු අය නිරේට නොයන්ඩ, දෙව්ලොවෙන් ආපු අය දෙව්ලොවට යන්ඩ. මෙහි ඇවිල්ලා තියෙන නමුත් මැරිලා ඉපදිලා හින්දා මේ ඔක්කොම අමතක වෙලා ආපු කාර්යයන් බලාපොරොත්තු පැත්තක කරගෙන යන්නේ තව එකක්. සත්පුරුෂය ඇසුරු කරන්නේ, සත්පුරුෂයන්ට ප්‍රිය නෑ, ධර්ම ශ්‍රවණය කරන්න කැමති නෑ, ජීවිතය ඉගෙන ගන්න අවස්ථාව නෑ. හින්ද ආගේක හින්ද සඵල නො වූ ආසාවන්, සඵල නො වූ බලාපොරොත්තු සියල්ල පොදි බැඳගෙන අපි ආපහු මෙලොවින් යනවා. ආසාවල් බලාපොරොත්තු මොකවත් සම්පූර්ණ වෙලා නැහැ. මෙලොවින් යන්න ලෑස්ති වෙනවා. එහෙමනම් සතුටු නැතුව මෙලොවින් යන්නේ. අහවල් දී තිබුණා නම් මටත් හොඳයි කියලා හිතුවා. ඒක මුදුන්පත් කරගන්න නොකටයුතු වැඩත් කළා. කාමය වෙනුවෙන් ඇති තරම් පෞරස් කළා. අන්තිමට නිරේ ගිහිල්ලා නිමක් නැති දුක් කන්දරාවක ආයේ නියැලෙනවා. මේක තමයි කාමයේ හැටි. එහෙනම් අතිත්තං ඒව කාමේසු අන්තකෝ කුරුතේ වසං. මේ පංච කාමයේ සෑහීමක් නැතුව ජීවත් වෙන සත්වයා සෑහීමක් නැතුව ඉන්න වෙලාවෙම ඔහුට සෑහීමකට පත්වෙන්න කාලයේ නොදීම මාරය විසින් ඔහු අරගෙන යනවා. මුළු ජීවිත කාලෙමත් හිටියේ පංචකාමයේ තුල, හැමදාම වැඩ කළේ පංචකාමයෙන් සමෘද්ධමත් වෙන්න වැඩ කළා මිසක් සමෘද්ධියක් නැහැ. සමෘද්ධමත් බවක් නැහැ, සෑහීමක් නැහැ, සතුටක් නැහැ. නමුත් රෑ දවල් වැඩ කළා. මැරිලා ඊළඟට උපදින්නේ කොහෙද? පංචකාමයේ වෙනුවෙන්ම කාලය ගෙවුණා. සිල් රැකීමක් පිළිබඳව දන්නේවත් නැහැ. ගුණ පිරීමක් ගුණයක් ගැන දන්නේවත් නැහැ. මිනිස්සුන්ගේ අසරණ බව පින්කමක් කරගන්න පන්සලකට ආවම හොඳට පේනවා. දෙහත් වට්ටියක් හදාගන්න දන්නේ, ඉඳගන්නේ කොහොමද කියලා ඒක දන්නෙත් නැහැ. කොතනද සුදුසු කියලා ඒක දන්නෙත් නැහැ. බෝධි පූජාව තියාගන්න තියෙන හැටි දන්නෙත් නැහැ. මොනවද ඕනේ කියලා දන්නෙත් නැහැ. මේ ආදි වශයෙන් කල්පනා කරලා බලහම ආධ්‍යාත්මික අසරණ බව මනාව ප්‍රදර්ශනය වෙනවා. නමුත් මේ මිනිස්සු ලෞකිකත්වයේ තුල ලොකුවට යමක් ගොඩනගාගෙන ජීවත් වෙන අය. ආධ්‍යාත්මික ජීවිතයේ අන්ත දිලිඳුයි. පෝසත් විය යුත්තේ ආධ්‍යාත්මයේ. මෙරිලා හොඳ තැනකට යන්න ඕන නිසා නිරේට යන පාර දියුණුයි, සුගතියට යන පාර දියුණු නෑ යයිගේ. බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවේ කාමයෙන් අන්ධ වෙලා මරණින් පස්සේ නිරේ ගිහිල්ලා උපදිනවට වඩා ලද දෙයින් සෑහීමකට පත් වෙලා කළ යුතු සුවිශේෂී කාර්ය මනාව සම්පූර්ණ කරගෙන මේ සංසාරයෙන් එතර යන්න කටයුතු කරන්න, මේ අල්ප වූ ආයුෂයෙන් වහවහා ප්‍රයෝජන ලබන්න, මැරෙන බව දැනගෙන වැඩ කරන්න, මග වියදම් අවශ්‍යයි කියලා තීරණය කරන්න, ඒ සියල්ල සම්පූර්ණ කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව නොඅඩුව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.